කරන්නේ අද ඉල්ලුම. මා නැවතත් මේ දරුවන්ට පදක් කර සිටිනවා. මේ පාඩම අධ්‍යයනය කිරීමේදී විශේෂයෙන්ම පුතාලා දුවලා ළඟ පෑනක්, පැන්සලක්, අඩි රූලක්, ඒ වගේම හැකිනම් ප්‍රස්ථාර කොළ ටිකක්, නොයසේ නම් කොට්‍රූල් කොළ ටිකක් සමග මේ පාඩමට සම්බන්ධ වෙන්න. විශේෂයෙන් ඉතාම පළදායි මාතෘකාවක් තමයි අධ්‍යයනය කරන්නේ. එය අහගෙන හිටියට මදි, පුළුවන් තරම් ප්‍රායෝගිකව ක්‍රියාකාරකම් වල යෙදෙමින් අපි මේ පැය ගත කරන්න තමයි සූදානම් වන්නේ. එනිසා ඊට අවශ්‍ය කරන පාඩම් පසුබිම, වටපිටාව හදා ගැනීම පුතාලා සතු වගකීමක් කියලා මම හිතනවා. මොකද මධ්‍යම පළාත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වාණිජ අංශය, ඒ වගේම කඳුරට ගුවන්විදුලි සේවය, මැදරට නවෝදය අධ්‍යාපන වැඩසටහන යටතේ ඉතාම සුවිශේෂූ වැඩසටහන් ගණනාවක් 10-11 ශ්‍රේණි සඳහාද, උසස් පෙළ දරුවන් සඳහාද ඉටු කරමින් පවතින මේ මොහොතේ ඔයාලට ගෙදර සිට දක්ෂ පාසල් ගුරුවරු යොදාගෙන මේ වැඩ කටයුත්ත සිදු කරන්නේ. නිසා මේ මොහොත, මේ පැය අපතේ නොයවා පළදායි ලෙස ඉගෙනුම් ඉගෙනීම් කටයුතු වල නිරත වෙන්න කියලා මා ඉතාමත්ම ඕනකමින් මේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, එහෙනම් මාතෘකාව විදියට අපි ගමු අද ඉල්ලුම. මොකද දරුවනේ අද ඉල්ලුම කියලා කියන්නේ? අද ඉල්ලුම කියලා කියන්නේ යම් අවස්ථාවක වෙළඳපොලේ සමතුලිත, යම් අවස්ථාවක වෙළඳපොලේ සමස්ත ඉල්ලුමට වඩා සමස්ත සැපයුම අඩුවීම. අපි ඒක නැවතත් බැලුවොත් අද ඉල්ලුම කියලා කියන්නේ යම් අවස්ථාවක වෙළඳපොලේ සමස්ත ඉල්ලුමට වඩා සමස්ත සැපයුම අඩුවීම. අපි ඒක සමීකරණයක් ආශ්‍රයෙන් කතා කරොත් දරුවෝ, අද ඉල්ලුම සමාන වෙනවා ඉල්ලුම ඍණ සැපයුමට. කොහොමද සමාන වෙන්නේ? අද ඉල්ලුම සමානයි ඉල්ලුම ඍණ සැපයුම. ඊට පස්සේ අපි කතා කරනවා එක මේ සංකේත ආකාරයෙන් QV කියලා කියන්නේ පුතේ quantity excess. QV සමානයි QD ඍණ QS. quantity demand වලින් අඩු කරනවා quantity supply QD ඍණ QS. එතකොට දැන් අද ඉල්ලුම මේ දරුවන්ට පුළුවන් වෙන්න ඕනේ. අද ඉල්ලුම හැදෙන්නේ කොහොමද? අද ඉල්ලුම යනු යම් අවස්ථාවක වෙළඳපොලේ සමස්ත ඉල්ලුමට වඩා සමස්ත සැපයුම අඩුවීම. ඊළඟට අපි කතා කරන දරුවනේ අදි සැපයුම ගැන. අදි සැපයුම කියලා කියන්නේ යම් අවස්ථාවක වෙළඳපොලේ සමස්ත සැපයුමට වඩා සමස්ත ඉල්ලුම අඩුවීම. සමස්ත සැපයුමට වඩා සමස්ත ඉල්ලුම අඩු වෙනවා නම් අපි ඒකට කියනවා අදි සැපයුම කියලා. දැන් වර්තමානයේදී විශේෂයෙන්ම සමහර වෙලාවෙදි තොග පවත්වාගෙන යන වෙළඳුන් දඹුල් ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවලු අතිරික්තයක් ගැන කතා කරන්නේ ඉල්ලුමට වඩා ඔවුන්ගේ සැපයුම වැඩිවීම නිසා. ඒක අදි සැපයුමක් වෙනවා. ඒතොර අදි සැපයුම අපි සමීකරණයෙන් කතා කරොත් දරුවෝ, අදි සැපයුම සමාන වෙනවා සැපයුම ඍණ ඉල්ලුමට. කොහොම සමාන වෙන්නේ? අදි සැපයුම සමානයි සැපයුම ඍණ ඉල්ලුම. ඒක අපි සංකේතවලින් දැක්වුවොත් quantity excess සමානයි QS ඍණ QD, QE සමාන වෙනවා QS ඍණ QD. අපිට පුළුවන් දරුවනේ මේ ඉගෙනගත්ත සංකල්ප දෙක ලේඛනගත කරන්න. අදි ඉල්ලුම හා අදි සැපයුම ලේඛන ඇසුරෙන් ලියාගන්න දරුවෝ ලියාගන්න. අදි ඉල්ලුම හා අදි සැපයුම ලේඛන ඇසුරෙන්, අදි ඉල්ලුම සහ අදි සැපයුම ලේඛන ඇසුරෙන් අදි ඉල්ලුම සහ අදි සැපයුම වක්‍ර නිර්මාණය කිරීම. මම නැවත කියන්නම්, අදි ඉල්ලුම සහ අදි සැපයුම ලේඛන ඇසුරෙන් අදි ඉල්ලුම් සහ අදි සැපයුම වක්‍ර නිර්මාණය කිරීම. පුතාලා ඔයාලගේ සටහනේ පහලට රූල් පහක් වෙන්න හරහට තීරු පහක් ගහන්න. පහලට රූල් පහක් අවශ්‍ය වෙනවා. හරහට තීරු පහක් අවශ්‍ය වෙනවා. මම නැවත කියන්නම්. අදි ඉල්ලුම් සහ අදි සැපියුම් ලේඛන ඇසුරෙන් අදි ඉල්ලුම් සහ අදි සැපියුම් වක්‍ර නිර්මාණය කිරීම. මේක විභාගයේදී අහලා තිබ්බා. ගොඩක් දරුවෝ ඒ ලකුණු කිරීම වැරදි විදියට යොදාගෙන තියෙන නිසා අපි ඒක නිවැරදිව ලකුණු කරන්න උත්සාහයක යෙදෙමු. හරිද? මා කිව්වා පහලට තීරු පේලි පහක් තියෙන්න ඕනේ. තීරු පහක් සකස් කරගන්න ඕනේ. ඔන්න මම දැන් තීරු පහට අදාළ තොරතුරු කියාගෙන යන්නේ. පළවෙනි තීරුවේ මිල කියලා දාන්න. දෙවෙනි තීරුවේ ඉල්ලුම් ප්‍රමාණය කියලා දාන්න. තුන්වෙනි තීරුවේ සැපයුම් ප්‍රමාණය කියලා දාන්න. හතරවෙනි තීරුවේ අදි ඉල්ලුම කියලා දාන්න. පස්වෙනි තීරුවේ අදි සැපයුම කියලා දාන්න. මම නැවත කියනවා. පළවෙනි තීරුව සකස් වන්නේ මිල කියන අවස්ථාවෙන්. දෙක ඉල්ලුම් ප්‍රමාණය, තුන සැපයුම් ප්‍රමාණය, හතරවෙනි තීරුව අදි ඉල්ලුම, පස්වෙනි තීරුව අදි සැපයුම. එතකොට මිල මේ විදිහට ගමන් කරනවා. මේ ආකාරයට මිල පහළට ගමන් කරන්න 10 20 30 40 50 ආදි වශයෙන්. මම නැවත කියනවා මිල ගමන් කරනවා 10 20 30 40 50 වශයෙන්. ඉල්ලුම් ප්‍රමාණය හැසිරෙනවා මෙන්න මේ විදිහට 10 500යි 20 400යි 30 300යි 40 200යි සහ 50 100ක් ආදි වශයෙන්. සැපයුම් ප්‍රමාණය සකස් වෙනව දරුවෝ 10 100යි 20 200යි 30 300යි 40 400 සහ 50 500ක් ආදි වශයෙන්. එතකොට අදි ඉල්ලුම අපිට හඳුනගන්න පුළුවන් කොහොමද? පළවෙනි අවස්ථාවේදී 500ෙන් අපි 100 අඩු කරනවා. උඩ සමීකරණයට අනුව ඉල්ලුමෙන් අපි සැපයුම අඩු කරනවා. එතකොට ඔන්න අදි ඉල්ලුම ඇවිල්ලා තියෙනවා 400ක් විදිහට හතරවෙනි තීරුවේ. ඒ වගේම 400ෙන් 200ක් අඩු කරපුවාම 200 එනවා. ඒ වගේම 300ෙන් 300ක් අඩු කරපුවාම බිඳුවයි. මේ දරුවන්ට මතක නම් අපි කිව්වා සමතුලිතයේදී වෙළඳපොලේ අදි ඉල්ලුමක් හෝ සැපයුමක් අදි සැපයුමක් නැහැ කියලා. ඒක සනාත වෙනවා. මේ ලේඛනයට අනුව මිල 30ේදී ඉල්ලුම් ප්‍රමාණයක් 300 වෙනවා, සැපයුම් ප්‍රමාණයක් 300 වෙනවා. ඒ නිසා මේ වෙළඳපොලේ මේ ලේඛනයේදී අපි දකිනවා දරුවෝ අදි ඉල්ලුමක් හෝ අදි සැපයුමක් නැහැ. ඒ නිසා අදි ඉල්ලුම ශූන්‍ය වෙනවා. ඊළඟට අපි 40ේදී අදි ඉල්ලුම ගණනය කරනවා. ඒ අදි ඉල්ලුම 40ේදී ගණනය කරද්දී අපි දාගෙනවා 200ෙන් අපිට 400 අඩු කරන්න වෙන්නේ. එතකොට ඍණ 200ක් බවට පත් වෙනවා. ඒ වගේම අපිට පස්වෙනි අවස්ථාවේදී මිල 50ේදී අපිට ගණනය කරන්න වෙනවා. මේ අදි ඉල්ලුම 100ෙන් 500ක් අඩු කරන්න යනකොට ඒක ඍණ 400 බවට පත් වෙනවා. ඒ ආකාරයෙන්ම දරුවා අපි අදි සැපයුම ගණනය කරනවා. අදි සැපයුම අපි කිව්වා සැපයුමෙන් අඩු කරන්න තියෙන ඉල්ලුම. එතකොට පළවෙනි තීරුවේදී 100ෙන් 500 අඩු කරපුවාම ඍණ 400ක් බවට පත් වෙනවා. 200ෙන් 400ක් අඩු කරපුවාම ඍණ 200ක් බවට පත් වෙනවා. අන්න තුන්වෙනි අවස්ථාවේදී 30ේදී නැවත අදි සැපයුම බිඳුව බවට පත් වෙනවා. ඊන් පස්සේ හතරවෙනි අවස්ථාවේදී අපි 400ෙන් 200ක් අඩු කරපුවාම 200 බවට පත් වෙනවා. ඒ වගේම 500ෙන් 100 අඩු කරපුවාම 400ක් බවට පත් වෙනවා. එතකොට මේ දරුවන්ට පුළුවන්කමක් තියේවි. විශේෂයෙන්ම අපිට තීරු පහක් දුන්නොත් මිල, ඉල්ලුම් ප්‍රමාණය, සැපයුම් ප්‍රමාණය, අදි ඉල්ලුම සහ අදි සැපයුම යන අවස්ථාවන් ඉතා පැහැදිලිව හඳුනා ගන්න. ඉන් පස්සේ පුතේ අපි කරන සිදුවීමක් තමයි මේ අදි ඉල්ලුම් සහ අදි සැපයුම් ලේඛනාශ්‍රයෙන් අදි ඉල්ලුම් සහ අදි සැපයුම් වක්‍ර නිර්මාණය කිරීම. මම මුලදී කිව්වා වගේ මේ දරුවන් ප්‍රධාන වශයෙන්ම අඩි රූලක්, පැන්සලක්, ඒ වගේම ප්‍රස්ථාර ඇඳීම සඳහා අවශ්‍ය කරන පරිසරය සකස් කරගෙන තමයි මේ පාඩමට වාඩි වෙන්නට ඕනේ. හරි. දැන් අපි අර ඉහත ලේඛනයේ දත්ත ඇසුරින් පුතේ අපි අදී ඉල්ලුම් වක්‍රය සහ අදී සැපයුම් වක්‍රය නිර්මාණය කරන්න තමයි යන්නේ. අපි නිර්මාණය කරමු. හරි. ඔයාලගේ අඩි රූල අරගෙන හරියටම 100 200 300 400 විදියට ධන පැත්තන් ඍණ 100 ඍණ 200 ඍණ 300 ඍණ 400 විදියට තිරසක්ෂය සකස් කරගන්න අපිට මිලාක්ෂය ඉස්සලාම අපි මිලාක්ෂය සකස් කරගමු. මිලාක්ෂය සිරස් රේඛාවක් විදියට වෙන්නට ඕනේ. ඒ සිරස් රේඛාව කොටස් වෙනවා 10 20 30 40 50. ඔන සිරස් රේඛාව කොටස් වෙන හැටි. ඒ සිරස් රේඛාවේ දකුණු අත පැත්තේ පුතේ හරියටම ඒ සිරස් රේඛාවට ගත්ත දුර ප්‍රමාණය හා සමාන දුර ප්‍රමාණයකින් දකුණු පැත්තේ අපි මොකද කරන්නේ? අන්න ලකුණු කරගන්නවා ප්‍රමාණයන් ටික දකුණු පැත්තේ. 100 200 300 400 500. ඊළඟට අපි වම් පැත්තේ ලකුණු කරගන්නවා පුතේ. අර බිඳුවට වම් පැත්තේ ලකුණු කරගන්නවා ඍණ 100 ඍණ 200 ඍණ 300 ඍණ 400 500. නැවත මේක මනෝභාවයෙන්ම යුතුව ඉතාමත්ම අවබෝධයෙන් කළ යුතු වැඩක්. ඒ නිසා නැවත හඳුනගන්න ඔන්න අපි සිරස්සක්ෂයක් ලකුණු කරනවා මිලාක්ෂය. ඒ මිලාක්ෂය සකස් වෙන්නේ 10 20 30 40 50 ආදී වශයෙන් 50ට ඇති. ඊට පස්සේ අපි මේ සිරස් රේඛාවට දකුණු පැත්තෙන් අපි ලකුණු කරනවා 100 200 300 400 500 කියන ධන ලක්ෂයන් ටික. ඊට පස්සේ ඒකේ දකුණු පැත්තේ ඒ විදිහට ලකුණු කරාට පස්සේ වම් පැත්තේ අපි ලකුණු කරනවා ඍණ 100 ඍණ 200 ඍණ 300 ඍණ 400 සහ ඍණ 500 වශයෙන්. අපි දැන් අර ඉහතදී හඳුනාගත්ත ලේඛනය ළඟට ගන්න. ඒ ලේඛනයේ අපි දැන් ලකුණු කරනවා පුතේ අදීල්ලුම් වක්‍රය සහ අදිසැපයුම් වක්‍රය. ඉතාම සරලයි. ඔන්න මම පළවෙනි අවස්ථාව පුතාල ලකුණු කරලා දෙන්න යන්නේ. මිල 10 ළඟට යන්න. මිල 10 ළඟට ගියපුවාම අපි දන්නවා මිල 10ේදී අදීල්ලුම 400යි. යන්න මිල 10 ළඟට ගිහිල්ලා දකුණු පැත්තේ 400 ළඟ තිතක් තියන්න. දකුණු පැත්තේ දැන් මේ රූප සටහන මිලාක්ෂය ලකුණු කරාට පස්සේ දරුව දකුණු සහ වම් කියලා අවස්ථා දෙකක් තියෙන බව දන්නවාලා බුද්ධිමත්නේ. හරියට හඳුර ගන්න. හරි. ඕන දැන් මං කව මිල 10ේදී 400 ලකුණු කරන්න කියලා. ඊට පස්සේ මිල 20ේදී 200 ලකුණු කරන්න. ඕන මිල 20ේදී 200 ලකුණු කරනවා. මිල 30ේදී බිඳුව ලකුණු කරන්න. මිල 30ේදී බිඳුව ලකුණු කරනවා. ඒ වගේම මිල 40ේදී ඍණ 200. අන්න වම් පැත්තේ මිල 40 ළඟට ගිහිල්ලා ඍණ 200 ලකුණු කරන්න ඕනේ. ඊළඟට මිල 50ේදී අපි ලකුණු කරනවා පුතේ ඍණ 400. අඳින්න රේඛාවක්. ඒ රේඛාවේ පුතාලට දකින්න පුළුවන් සුවිශේෂ වූ ලක්ෂණයක් තියෙනවා. මොකක්ද ඒ සුවිශේෂ වූ ලක්ෂණය? දකුණු අත පැත්තට එනකොට ඉල්ලුම් වක්‍රයේ ධන අන්තක් කන්නේ ධන පැත්ත. වම් පැත්තෙන් ඉහළට යන්නේ ඍණ පැත්ත. දකුණු පැත්තට එනකොට ධන පැත්ත, වම් පැත්තෙන් ඉහළට යනකොට එන්නේ පුතේ ඍණ පැත්ත ඉල්ලුම් වක්‍රයේ. ඒ වගේම අපි ඊළඟ අවස්ථාවට යනවා. ඊළඟ අවස්ථාව තමයි පුතේ අපි අදිසැපයුම් වක්‍රය නිර්මාණය කරන්න යනවා. මේ අදිසැපයුම් වක්‍රය නිර්මාණය කරන්නෙත් අදි ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරපු ආකාරයටමයි. එතකොට 10ේදී ඍණ 400 ලකුණු කරන්න. ඔන්න අපි 10 ළඟට ගිහිල්ලා වම් පැත්තේ ඍණ 400 ළඟට ගිහිල්ලා තිතක් තියන්න. ඒ වගේම 20 ළඟට ගිහිල්ලා ඍණ 200 ලකුණු කරන්න. 20යි ඍණ 200 ළඟ තිතක් තියන්න. 30ේදී බිඳුව ලකුණු කරන්න. 40ේදී ධන 200 යන දකුණු පැත්තේ 200 තියෙනවා ලකුණු කරන්න. 50ේදී ධන 400 ලකුණු කරන්න. මෙන්න සැපයුම් වක්‍රය සකස් වෙනවා. ඒකෙත් සැපයුම් වක්‍රයේ වම් අත පැත්තේ ඍණ අන්තක් ඍණ පැත්ත සකස් වෙනවා. දකුණු පැත්තේ ධන පැත්ත ලකුණු වෙනවා. ඕන්න දැන් අපිට අදි ඉල්ලුම් වක්‍රය හරියටම අදි සැපයුම් වක්‍රයේ දි කැපෙනවා. ඒ කැපෙනකොට කැපෙන්නේ 30ේදී. මේ 30ේදී සමතුලිත මිල තමයි පුතේ 30. එතකොට අදි ඉල්ලුමක් හරි අදි සැපයුමක් හරි සකස් වෙන්නේ නැහැ. එතකොට අපි මේ පාඩමේ මේ කොටස මෙතනින් අවසන් කරනවා. අපි අදි ඉල්ලුම් සහ අදි සැපයුම් වක්‍ර නිර්මාණය කරා. විශේෂයෙන්ම මතක තියාගන්න දරුවනේ, මේ කොටස ඉතාම ඵලදායි වෙන්නේ අනිවාර්යෙන් වෙළඳපළ ආර්ථිකය තුළ අපට ඉල්ලුම් සැපයුම් ප්‍රමේ ලේඛන දීලා නැත්නම් වක්‍ර දීලා ගාණක් අහනකොට විශේෂයෙන් පාරිභෝගික අතිරික්තය, නිෂ්පාදන අතිරික්තය, ආර්ථික අතිරික්තය ගණනය කරන්න කියනකොට අදි ඉල්ලුම සහ අදි සැපයුම ගණනය කරන්න කියද්දි සමතුලිත මිලේදී විශේෂයෙන්ම මිලේලුම් නම්‍යතාවය හා සැපයුම් නම්‍යතාවය ගණනය කරන්න කියද්දි මේ පාඩම ඉතාම ඵලදායි වෙනවා. දැන් ඔයාලා මේක අහගෙන හිටියට පමණක් මදි. පහුගිය විභාග ප්‍රශ්න පත්‍රය අරගෙන මේ කොටස් වලට අදාළ අභ්‍යාස පුනරීක්ෂණ අභ්‍යාසවල යෙදෙන්න. ඒ යෙදුනහම අපට මේ පාඩමේ ලොකු ඵලදායිතාවයක් හඳුර ගන්නට පුළුවන් වේවි. හොඳයි, අපි ඊළඟට යනවා. මේ හා සමානම කිව්වොත් නිවැරදි, නැත්නම් මීටත් වඩා වැදගත් කිව්වොත් නිවැරදි, තව මාතෘකාවක් කතා කරන්න. එහෙනම් ඔයාලා අලුත් තැනක අලුත් පිටුවක මෙන්න මේ සටහන සම්පූර්ණ කරගන්න. මේක තමයි ඔන්න දැන් මාතෘකාව මම කියන්න යන්නේ දරුවෝ. රජය වෙළඳපොළට ප්‍රායෝගිකව මැදිහත් වීම. රජය වෙළඳපොළට ප්‍රායෝගිකව මැදිහත් වීම. මේක තමයි මාතෘකාව, රජය වෙළඳපොළට ප්‍රායෝගිකව මැදිහත් වීම. එතකොට මෙහිදී අපි රජය වෙළඳපොළට ප්‍රායෝගිකව මැදිහත් වෙනකොට ඒකෙදි තියෙනවා පුතේ අධ්‍යයනය කළ යුතු මාතෘකා කියලා කොටසක් අලුත් තැනක ලියාගන්න. අධ්‍යයනය කළ යුතු මාතෘකා, මේ අධ්‍යයනය කළ යුතු මාතෘකා ඇතුලේ අපි මෙන්න මේ පළවෙනි මාතෘකාවට අපි යනවා. අධ්‍යයනය කළ යුතු මාතෘකාවල පළවෙනි මාතෘකාව තමයි නිෂ්පාදන බදු වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය. නිෂ්පාදන බදු වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය. දෙවෙනි මාතෘකාව තමයි ඉල්ලුම් හා සැපයුම් නම්‍යතාවයන් මත බදුබර බෙදී යන ආකාරය. මම නැවත කියන්නම්, ඉල්ලුම් හා සැපයුම් නම්‍යතාවයන් මත බදුබර බෙදී යන ආකාරය. තුන්වෙනි අවස්ථාව තමයි නිෂ්පාදන සහනාධාර වෙළඳපොළ ක්‍රියාකාරීත්වයේ කෙරෙහි බලපාන ආකාරය. නිෂ්පාදන සහනාධාර වෙළඳපොළ ක්‍රියාකාරීත්වයේ කෙරෙහි බලපාන ආකාරය. හතරවෙනි අවස්ථාව තමයි දරුවෝ මිල පාලනය වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය. දැන් පුතාලා පාඩම් අධ්‍යයනය කරලා ඇති මේ වෙනකොට විශේෂයෙන්ම ආවම මිල, උපරිම මිලකරණය, සහාතික මිලකරණය, ඌණ පූර්ණ ගෙවීම ආදී වශයෙන් මේ පාඩමේදී මේ ඒ මූලික සංකල්පයන් ටික ඉතා පැහැදිලිව අධ්‍යයනය කරනවා. මම නැවත මාතෘකා හතර ප්‍රකාශයට පත් කරනවා පුතේ. මාතෘකාව තමයි, ප්‍රධාන මාතෘකාව තමයි රජයේ වෙළඳපොළට ප්‍රායෝගිකව මැදිහත් වීම. ඒකෙදී අපි අධ්‍යයනය කළ යුතු මාතෘකා හතරක් විශ්ලේෂණය කරලා තියෙනවා. එකක් තමයි නිෂ්පාදන බදු වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය. ඊට පස්සේ දෙවෙනි එක තමයි ඉල්ලුම් හා සැපයුම් නම්‍යතාවයන් මත බදුබර බෙදී යන ආකාරය. ඊට පස්සේ තුන්වෙනි එක තමයි නිෂ්පාදන සහනාධාර වෙළඳපොළ ක්‍රියාකාරීත්වයේ කෙරෙහි බලපාන ආකාරය. හතරවෙනි එක තමයි මිල පාලනය වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය. එහිදී පුතේ අපි පළවෙනි මාතෘකාව නැවත ලියාගන්න. නිෂ්පාදන බදු වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය. නිෂ්පාදන බදු වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය. දැන් මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් පහත නිපුණතාවයන් ළඟා කරගන්න පුළුවන් මේ දරුවන්ට. මේ පාඩම අධ්‍යයනය කිරීම තුළ පහත නිපුණතාවයන් ළඟා කරගන්නට පුළුවන්. බලන්නේ නිපුණතාවයන් මොනවද කියලා. එක එක අපි පිළිවෙලට ලියාගමු. ඒ නිපුණතාවයන් මේ පාඩම තුලින් කොච්චර දුරට පුතාල අධ්‍යයනය කරාද කියලා මේ මාතෘකාවත් එක්ක සැසඳීමක් කරන්නට පුළුවන්. පළවෙනි එක තමයි නිෂ්පාදකයා මත ඒකක බදු හා වටිනාකම් මත බදු පැනවීම අතර වෙනස සංසන්දනය කිරීම. නිෂ්පාදකයා මත ඒකක බදු හා වටිනාකම් මත බදු විශේෂයෙන් ප්‍රතිශතාත්මක බදු අතර වෙනස සංසන්දනය කිරීම. ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. දෙවෙනි එක තමයි නිෂ්පාදකයා මත ඒකක බද්දක් පැන වූ විට වෙළඳපළ සමතුලිතය කෙරෙහි වන බලපෑම. නිෂ්පාදකයා මත අපි ඒකක බද්දක් පනවනකොට අපි දන්නවා දරුවෝ ඒ වෙළඳපළ සමතුලිතය කෙරෙහි කොහොමද බලපාන්නේ කියලා. ඒක ලේඛන ඇසුරෙන්, ප්‍රස්තාර ඇසුරෙන් සහ සමීකරණ ආශ්‍රයෙන් පැහැදිලි කරනවා. අපි කොහොමද ඒක පැහැදිලි කරන්නේ? ලේඛන ඇසුරෙන්, ප්‍රස්තාර ඇසුරෙන් සහ සමීකරණ ඇසුරෙන් අපි ඒක පැහැදිලි කරනවා. ඊළඟට දරුවෝ නිෂ්පාදකයා මත ඒකක බද්දක් පැන වූ විට ඔන්න වැදගත් මාතෘකාවක උපකොටස් එකක් අපි නැවත සකස් කරලා දෙනවා. නිෂ්පාදකයා මත ඒකක බද්දක් පැන වූ විට පාරිභෝගික පැහැදම කොහොමද වෙනස් වෙන්නේ? ව්‍යාපාරික අයභාරය කොහොමද වෙනස් වෙන්නේ? අයභාරය කියන්නේ පුතේ ආදායම, පැහැදම කියන්නේ වියදම. පාරිභෝගික අතිරික්තයට ඒ කොහොමද බලපාන්නේ? නිෂ්පාදන අතිරික්තයට ඒ කොහොමද බලපාන්නේ? රජයේ බදු ආදායමට ඒ කොහොමද බලපාන්නේ? සමාජ සුබ සාධනය කෙරෙහි බලපාන්නේ කොහොමද කියලා ප්‍රස්තාර හා සමීකරණ ආශ්‍රයෙන් අපි පැහැදිලි කරනවා. කොහොමද ඒක පැහැදිලි කරන්නේ? නිෂ්පාදකයා මත ඒකක බද්දක් පනවනකොට කොහොමද මේ වෙළඳපොළ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන විදිය? කොහොමද වෙනස් වෙන්නේ? පාරිභෝගික පැහැදම කොහොමද වෙනස් වෙන්නේ? ව්‍යාපාරික ආදායම කොහොමද වෙනස් වෙන්නේ? පාරිභෝගික අතිරික්තය කොහොමද වෙනස් වෙන්නේ? නිෂ්පාදන අතිරික්තය කොහොමද වෙනස් වෙන්නේ? ඊට පස්සේ ආර්ථික අතිරික්තය කොහොමද වෙනස් වෙන්නේ? රජයේ බදු ආදායම කොහොමද වෙනස් වෙන්නේ? සමාජ සුබ සාධනයට වන බලපෑම මොකක්ද කියලා අපි ලේඛන සහ ප්‍රස්තාර ඇසුරෙන් විශේෂයෙන්ම සමීකරණ ආශ්‍රයෙන් අපි පැහැදිලි කරලා දෙනවා මේ දරුවන්ට. දැන් ඊළඟට තමයි අපි නිෂ්පාදනය මත වටිනාකම් බද්දක් පැනව විට, නිෂ්පාදනය මත වටිනාකම් බද්දක් නැත්නම් ප්‍රතිශතාත්මක බද්දක් පැනව විට වෙළඳපොළ සමතුලිතයේ කෙරෙහි වන බලපෑම අපි සාකච්ඡා කරලා දෙනවා මේ දරුවන්ට ලේඛන ප්‍රස්තාර හා සමීකරණ ආශ්‍රයෙන්. අපි දැක්කා එතකොට බදු කියන පාඩම අපි මේ විදියට සම්පින්ඩණය කරා, මේ විදියට කොටස් කරා. පළවෙනි මාතෘකාව නිෂ්පාදන බදු වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය. ඒකෙදි සුවිශේෂ වූ මාතෘකා කීපයක් මේ දරුවන්ට අධ්‍යයනය කරන්න ලැබෙනවා. එහෙනම් අපි බලමු නිෂ්පාදනය මත බදු වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය. ඒකෙදි පැහැදිලි අවබෝධයක් ගන්නට වෙනවා පුතේ නිෂ්පාදන මත බද්දක් කියන්නේ මොකද්ද කියලා. නිෂ්පාදන මත බද්දක් කියලා කියන්නේ මොකද්ද කියලා අපි පැහැදිලිව විශේෂයෙන්ම මතක තියාගත යුතු තව වැදගත් කරුණක් මම මේදී මේ දරුවන්ට පැහැදිලි කරනවා. මොකද්ද බද්දක් කියලා කියන්නේ? බද්දක් කියලා කියන්නේ රාජ්‍ය ඒකාධිකාරියට යටත්ව රජයට ගෙවිය යුතු අනිවාර්ය ගෙවීමක්. රාජ්‍ය ඒකාධිකාරියකට යටත්ව රජයට ගෙවන්න ඕනේ අනිවාර්ය ගෙවීමක් තමයි පුතේ බද්දක් කියලා කියන්නේ. ඇයි ඒක රාජ්‍ය ඒකාධිකාරියකට යටත්ව කියලා කියන්නේ? රජයට තමයි අපි බදු ගෙවන්න ඕනේ. දැන් විශේෂයෙන්ම ඉස්සර වැඩවසන් සමාජ ක්‍රමයේ තුල ඒ රජුට ප්‍රධාන වශයෙන් විවිධ බදු වර්ග පුතාලට මතක ඇති ඉතිහාස පාඩම් වලදී ඇඟ බද්ද කියයි, ඉඟ බද්ද කියයි, විශේෂයෙන්ම බදු වර්ග ගණනාවක් ප්‍රකාශයට පත් කරලා තිබ්බා. ඒවයින් තමයි විශේෂයෙන්ම රජගෙදර පෝසත් වෙන්නේ. වර්තමානයේත් එහෙමද දන්නේ නැහැ. සමහරලාවේදී කොහොම හරි අපි බදු කියලා කියන්නේ රාජ්‍ය ඒකාධිකාරයකට යටත්ව රජයට ගෙවිය යුතු අනිවාර්ය ගෙවීමක්.